SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
එහෙමනම් අපි මෙතෙන් සිට ආරම්භ කරනවා ලෝකයේ තත්විති පිළිබඳව කතාබහ කරන්න සුපුරුදු පරිදි සිකුරාදා දවසේ ලෝ වටා විශේෂාංකයෙන්. ලෝකයේ පිළිබඳව බලන්නට මේ ගෙවිලා යන සතියේ පුරාම ලෝකයේ සිදුවෙන සහ සිදුවෙමින් පවතින විශේෂිත සිදුවීම් පිළිබඳව ඔබට දැනගන්නට අපි විවෘත කරන පුංචි කවුලුව තමයි ලෝ වටා විශේෂාංකය. හැමදාමත්ම මේ කාර්යයට අපිත් එක්ක ශ්‍රී ලංකාවේ සිට එකතු වෙනවා AFP මාධ්‍යාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්. අපි අදත් කතාව පටන් ගනිමු ඇමරිකාවෙන්. බොහෝ වෙලාවට අපි කරන්නා වගේ ඔබට මතක ඇති, අපි මීට සති දෙකක විතර ඉඳන් අපි කතා බහ කරනවා ඇමරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ මියාමි ප්‍රදේශයේ සිදුවුණේ පාසලක සිදුවුණු වෙඩිතැබීමේ සිදුවීමෙන් පස්සේ ඇමරිකාවේ ක්‍රියාත්මක වන ගිනි අවි පාලනය හා සම්බන්ධ වන ප්‍රතිපත්ති පිළිබඳව සහ ඒ සම්බන්ධව නැගෙමින් පවතන සමාජ විරෝධය පිළිබඳව. එහිදී අපි කාරණා කිහිපයක් මීට කලිනුත් කතා බහ කළා. අමල්, විශේෂයෙන්ම NRA එක පිළිබඳව අපි කතා බහ කළා. ඇමරිකාවේ නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් එක පිළිබඳව පසුගිය සතියේදී අපි විශේෂයෙන් කතා බහ කළා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරයට පවා මේ නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් එක උදව් කරපු විදිහ, ඇමරිකාවේ ව්‍යවස්ථාවෙන්ම පුරවැසියෙකුට ගිනි අවියක් ලබා ගැනීමේ අයිතිය ලබා දීම පිළිබඳව, එතකොට ඒවා වෙනස් කරන්න ගිය අයවලුන්ට ඡන්දවලදී සිදුවුණු දේ මොනවාද, මේ වගේ කාරණා අපි පිළිබඳව මීට කලින් කතා බහ කළා. හැබැයි අපිට මේ සතිය වෙනකොට වෙන ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්තරා පියවරක් ඉදිරියට අරගෙන තියෙනවා. ඇතර මේක මේ නිර්භීත පියවරක් කියලත් අපිට හඳුන්වන්නට පුළුවන්. මේ ගිනි අවි සම්බන්ධව ඇමරිකාවේ තියෙන වාතාවරණය පිළිබඳව කතා බහ කරද්දී ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේ ප්‍රයාමේ අභිලාෂය වෙන්නට ඇත්තේ මොකක්ද, මේ සම්බන්ධව ජාත්‍යන්තර ප්‍රතිචාරය මොකක්ද කියලත් අපි කතා බහ කරමු අද දවසේ මුලින්ම.
ඔව්, දිලුක්ෂ, ඇත්තට මේක හුඟක් අයට විශ්වාස කරන්න අමාරු කාරණාවක්. මොකද ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පක්ෂත් ඒ වගේම ඩෙමොක්‍රටික් පක්ෂයේත් ඒ සමාජිකයන් එක්කල දවල මන්දිර දිවිච්ච රැස්වීමකදී තමයි මේ විදිහට තමන්ගේ මේ ඇමරිකාවේ දැනට අවියාවිද සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම හාත්පසින් වෙනස් මගකට යොමු කරමින් මේ තුවක්කු පාලනය කිරීම සම්බන්ධයෙන් දැඩි නීති රීති ගේන්න ඕනේ කියන තැනට ප්‍රකාශයක් කිරීම. මේක ඇත්තටම මෙතෙක් රිපබ්ලිකන් පක්ෂය අනුගමනය කරපු ප්‍රතිපත්තියට හාත්පසින්ම වෙනස්. ඇත්තටම NRA එකට, එහෙම නැත්නම් මේ නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් එකට සෑහෙන ප්‍රතිවිරුද්ධ ආකාරයට තමයි මේ ප්‍රකාශය සිද්ධ කළේ. ඉතින් මෙතනදී රටේ ප්‍රධාන පක්ෂ දෙක එක ස්ථාවරයකට පැමිණීමේ සුබ ලකුණක් හැටියට මේක දකින්නවා. ඔහුගේ ප්‍රකාශයෙන් ඔහු කියා සිටිනවා ඔහු බලාපොරොත්තු වෙනවායි කියලා රිපබ්ලිකන් පක්ෂයත් තමන්ගේ ප්‍රතිපත්තිය වෙනස් කරලා මේ රටේ ඇති වෙලා තියෙන මේ ජනමතයට හිස නමලා ඒ අනුව විශේෂයෙන්ම අවුරුදු 21ට වඩා අඩු උදවියට තුවක්කු ලබා ගැනීමට දැනට තියෙන හැකියාව පාලනය කරන්නට කටයුතු කරයි කියලා. ඒ එකම දිනුක්ෂි, දැනට ඇමරිකාවේ මේ තුවක්කු මිලදී ගැනීමේදී කිසියම් පුද්ගලයෙක්ගේ මානසික තත්ත්වය, එහෙම නැත්නම් ඔහු මානසික රෝගයකින් පෙළෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳ සොයා බැලීම් වලට යටත්වමින් ඉදිරියේදී තුවක්කු විකිණීම සම්බන්ධයෙන් තමයි මේ ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කරලා තියෙන්නේ. මොකද ඇමරිකාවේ තියෙන ප්‍රධානම විවේචනයක් තමයි ඇමරිකාවේ ළමයෙකුට බියර් එකක් මිලදී ගැනීමට ඔහුට අවස්ථාව නැති වුණාට ඔහුට කිසිම කරදරයක් නැතුව තුවක්කු කඩයකට ගිහිල්ලා තුවක්කුක් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. මීට කලින් කිසිම විදිහකින් තුවක්කු පාලනයට එකඟ නොවිච්ච ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ඡන්ද ව්‍යාපාරයට නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් එකෙන් ඩොලර් මිලියන 30ක වගේ ආධාරයක් ලබාගත්තු ඩොනල්ඩ් ට්‍රම්ප් මේ විදිහට NRA එකේ ප්‍රතිපත්තියට හාත්පසින්ම වෙනස් විදිහකට මීට කලින් දේශපාලඥයන් එකඟ නොවිච්ච විදිහේ විප්ලවකාරී නීති රීති ගෙනෙන්නට තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් මේ අවස්ථාවේදී යොමු වෙලා තියෙන්නේ.
තම පුංචි කාරණයක් මට අහන්න හිතෙනවා අමල්. දැන් ඔබ සඳහන් කරපු ආකාරයට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පසුගිය මේ ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට NRA එකෙන් නැෂනල් රයිෆල් ඇසෝසියේෂන් එකෙන් ඩොලර් මිලියන 30ක් වගේ දීලා තියෙනවා. දැන් මේ වගේ විශාල මුදලක් වියදම් කරපු මේ වගේ සංවිධානයක් සම්බන්ධයෙන් ඔවුන්ට අවාසි සහගත වන අන්දමින් මේ ආකාරයෙන් සිදු කරන්නා වූ දේශපාලන තීන්දුව වලින් ට්‍රම්ප්ගේ ඉදිරි දේශපාලන ජීවිතයට, ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට ඇතිවන හානිදායක තත්ත්වය පිළිබඳව ඔහු මෙහිදී සැලකිල්ලකට ලක් කළා තිබුණාද?
ක්ෂත්‍ර මෙතන ඔහුගේ පමණක් නෙමෙයි ඔහුගේ පක්ෂයටත් මේක බලපාන්න පුළුවන්. මොකද රිපබ්ලිකන් පක්ෂයේ අනෙකුත් සභිකයන්ටත් ඔවුන්ගේ ඒ ඡන්ද කටයුතු සඳහා NRA ගේ විසින් සෑහෙන මුදලක් වාර්ෂිකව ලබා දෙනවා. නමුත් මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් බොහොම පැහැදිලිවම කිව්වා, "ඔව් මට NRA කින් සහාය ලබා දීලා තියෙනවා තමයි. දැන් මම ජනාධිපති. ඒ නිසා මට දැන් ඔවුන්ගේ සහාය අවශ්‍ය නැහැ" කියලා බොහොම බොහොම විවෘතව ප්‍රකාශ කළා. ඒ එක්කම ඔහු කියා සිටියා සෙනෙට් මණ්ඩලයේ සභිකයන්ට තවමත් NRA එකට බලපෑම් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් ඔවුන්ට ඒ හැකියාව මා සම්බන්ධයෙන් දැන් නැතේ කියලා. ඉතින් බොහොම විවෘතව මේ කාරණාව පිළිඅරගත්ත නිසා.
ඇමරිකාවේ ධවල මන්දිරයේ සිදුවුණු තවත් සුවිශේෂී සිදුවීමක් පිළිබඳව අන්තර්ජාතික මාධ්‍ය විශේෂිත අවධානයක් යොමු කරලා තිබුණා. ඒ තමයි ධවල මන්දිරයේ සන්නිවේදන අධ්‍යක්ෂවරයා විදිහට කටයුතු කරපු, අතරම අධ්‍යක්ෂවරිය කියලා අපිට හඳුන්වන්න පුළුවන්, හෝප් හික්ස්ගේ හදිසියේ තනතුරෙන් ඉවත් වීමට ගත්ත තීරණය. හෝප් හික්ස් ඩොනල්ඩ් ට්‍රම්ප්ට කොයි වගේ සහයෝගයක් ලබා දුන්න තැනැත්තියක්ද? ඇගේ මේ තීරණයේ පසුපස තියෙන්නේ කුමන කාරණයක්ද කියන තත්ත්වයත් අපි විමසා බැලීම වටිනවා. මොකද අපි පසුගිය විශේෂාංගවලුත් දිගින් දිගටම කතා බහ කළා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඔහු වටේ සිටින ප්‍රධාන තනතුරු දරන නිලධාරීන් මේ වගේ හදිසියේ ඉවත් වීමට ගන්නා වූ තීරණ පිළිබඳව, ඒ පිළිබඳවත් අපි කල්පනා කරද්දී හෝප් හික්ස්ගේ මේ හදිසි ඉවත් වීමේ තීරණයේ පසුපස තියෙන්නේ මොකක්ද?
ඔව් දිලක්ෂ, මේ හෝප් හික්ස් කියන්නේ ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ ඔහු ළඟම ඉන්න නිලධාරිනියක් පමණක් නෙමෙයි, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරයේදීත් ඔහුගේ ඉතාමත්ම විශ්වාසනීයන්තම නිලධාරිනියක් හැටියට හඳුන්වන්නට පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී ඇය තනතුරෙන් ඉවත්වීම ඉතාමත්ම ආందోళනාත්මකයි. මොකද මේ ඉවත්වීම සිද්ධ වෙන්නේ දිලක්ෂ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද ව්‍යාපාරය කොයි ආකාරයෙන් රුසියාවේ සහාය ලබා ගත්තද, ඒ එක්කම රුසියාව කොයි විදිහට ඇමරිකාවේ ජනාධිපතිවරණයට බලපෑම් කළාද කියන ඒ පරීක්ෂණේ රහසිගතව සිදුවෙන අවස්ථාවක ඇයව කොංග්‍රස් මණ්ඩලයේ කණ්ඩායමක් විසින් ප්‍රශ්න කිරීමකට ලක් කිරීමේදී ඇයගේ යම් කිසි ප්‍රකාශයකුත් මේ ඉල්ලා අසීමට බලපෑවයි කියලා විශ්වාස කරනවා. විශේෂයෙන්ම ඇය පිළි අරගෙන තියෙනවා ඇය ඩොනල්ඩ් ට්‍රම්ප්ව ආරක්ෂා කිරීම වෙනුවෙන් යම් යම් අවස්ථාවලදී වයිට් ලයිස්, එහෙම නැත්නම් පොඩි පොඩි බොරු කිව්වයි කියන කාරණාව ඇය පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒකත් එක්කලා ඇයට ධවල මන්දිරයේ මාධ්‍ය කටයුතු පිළිබඳ අධ්‍යක්ෂකවරිය හැටියට කටයුතු කිරීමේදී ඇයගේ විශ්වාසනීයත්වය පිළිබඳව දැඩි ප්‍රශ්නයක් මතුවෙච්ච නිසා ඇය මේ විදිහට ඒ තනතුරෙන් අයින් වන්නට ඇති කියන කාරණාව තමයි ඉස්මතු වෙලා තියෙන්නේ. නමුත් ඇය කිසිම අවස්ථාවකද ප්‍රකාශ කළා නැහැ කුමන හේතුවක් නිසා ඇය මේ තනතුරෙන් ඉවත් වෙනවද කියලා. නමුත් අපි දකිනවා මේ පහුගිය කාලේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කිට්ටුම නිලධාරීන් කීප පලක් ධවල මන්දිරයෙන් දැන් ඉවත් වෙලා තියෙනවා. ඇත්තටම බැලුවොත් මේ මාධ්‍ය අධ්‍යක්ෂක කියන තනතුර දිහා බැලුවොත් ඇය තමයි මේ හතරවෙනි පුද්ගලයා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ළඟම ඉන්න කාර්ය මණ්ඩලයෙන් අවුරුද්දක් වගේ කිටි කාලයක් ඇතුළතදී ඉවත් වෙන්නේ. එතකොට මේ ධවල මන්දිරය ඉතාමත්ම ප්‍රශ්නකාරී බොහොම ආందోళනාත්මක ධවල මන්දිරයක් තමයි ඩොනල්ඩ් ට්‍රම්ප්ට තියෙන්නේ. ඉතින් හෝප් හික්ස්ගේ ඉවත් වීමත් තවත් එක උච්චත අවස්ථාවක් හැටියට හඳුන්වන්න පුළුවන්.
අපි මීළඟට සිරියාවේ උද්ගත වෙලා තියෙන තත්ත්වය පිළිබඳව කතා බහ කරමු. මේ කතාවට අපි මුල පිරුවා පසුගිය සතියේ විශේෂාංගෙන්. සිරියාවේ නැගිනිහිර ගූටා කියන ප්‍රදේශය අත්පත් කර ගැනීම උදෙසා සිරියානු රජයේ හමුදාවන් සටන් වැදිලා තියෙන ආකාරය මේ ප්‍රදේශයේ අසාද් පාලනයට විරුද්ධව සිටින කුඩා කැරලි කණ්ඩායම් සමග. දැන් මේ කතාව අන්තර්ජාතිකව වඩාත් අවධානයට ලක් වෙන්නේ යමල් මේ සටන්වලදී මිය යන සංඛ්‍යාව පිළිබඳව කතා බහ කරද්දී, දිනකට විශාල සංඛ්‍යාවක් මිය යාම හේතුවෙන් කුඩා දරුවන් ජීවිත ආරක්ෂාව නොමැති තත්ත්වයට පත්වීම හේතුවෙන් ජාත්‍යන්තරව විශාල අවධානයක් මේ වෙනකොට සිරියාවේ ගූටා කියන ප්‍රදේශයට එල්ල වෙලා තියෙනවා. මෙහි තියෙන වර්තමාන තත්ත්වය සහ අසාද් පාලනය මේ සම්බන්ධයෙන් ගන්නා වූ ක්‍රියාමාර්ග පිළිබඳවත්, ඒ වගේම රුසියාවේ මැදිහත්වීම පිළිබඳවත් අපි මීළඟට කතා බහ කරමු.
ඔව් දිලක්ෂ, මේ ඊස්ටර්න් ගූටා කියන ප්‍රදේශයේ ඇත්තටම සටන් විරාමයක් පිළිබඳව තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ සියලු පාර්ශ්වයන් වලින් ඉල්ලීමක් කළේ. මෙතනදී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය බලාපොරොත්තු වුණේ අඩු ගානේ මාසයක විතර සටන් විරාමයක්, විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ඉන්න 104ක් විතර වෙන සාමාන්‍ය වැසියන්ට හදිසියෙන් අවශ්‍ය ඒ දේවල් සැපයීමට කාලයක් ලබා ගැනීම. මෙතනදී ඇත්තටම රුසියාවේ ගුවන් ප්‍රහාර තමයි අසාද් ජනාධිපතිවරයාගේ පාලනය වෙනුවෙන් මේ අවස්ථාවේදී ඒ දිගින් දිගටම කරගෙන යන්නේ. ඉතින් රුසියාව මේකට ප්‍රධාන පාර්ශ්වකරුවෙක් හැටියට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් රුසියාවේ සහය නැතිව මේ බලාපොරොත්තු වෙන සටන් විරාමය කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ. නමුත් දිනකට පැය 5ක විතර වගේ සටන් විරාම කාලයක් දැනට රජයේ පාර්ශ්වය විසින් ක්‍රියාත්මක කරනවා. මේ වෙනකොට ට්‍රක් රථ 40ක් විතර ඒ අත්‍යවශ්‍ය භාණ්ඩ පටවාගත් ට්‍රක් රථ ඒවා බෙදා හැරීමේ කටයුත්ත කරන්න බැරුව තවමත් බලාගෙන ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතාමත්ම ශෝකජනක දෙයක් දිනක්ෂ රොබ කිව්වා වගේ දිනකට 100ක් විතර වගේ පිරිසක් ජීවිතක්ෂයටපත් වෙනවායි කියලා වාර්තා වෙලා තියෙනවා. විශේෂයෙන් මේ ගුවන් ප්‍රහාර වලින් ජීවිතක්ෂයටපත් වෙන පිරිසෙන් 25%කට වැඩි ප්‍රමාණයක් කුඩා දරුවන් හැටියට තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂයෙන්ම ළමුන් සඳහා වෙන යුනිසෙෆ් ආයතනය විසින් ප්‍රකාශ කළා තියෙන්නේ. ඇතරම මේ පාර්ශ්වයට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා මේ සටන් විරාමයට එකඟ වෙන්නයි කියලා.
ඔව් අපි දන්නවා අපි මීට කලින් කතා බහ කළේ සිරියාවේ විවිධ නගරාශ්‍රිතව IS ත්‍රස්ත කණ්ඩායම මර්ධනය කිරීම උදෙසා සිරියානු රජයේ හමුදා ක්‍රියාත්මක වීම සහ රුසියාවට සහයෝගය ලබා දීම. දැන් මේ වෙනකොට තත්ත්වය අනිත් පැත්තට හැරිලා අසාද් පාලනයට විරුද්ධව කුඩා කණ්ඩායම් විදිහට ක්‍රියාත්මක වන ඒ රට තුලම සිටින කැරලිකාර කණ්ඩායම් මර්ධනයට සිරියානු රජයේ හමුදාව සහ රුසියානු හමුදාව එකතු වෙලා සිටිනවා. දැන් මේ කාර්යවේනේ මේ දවස්වල සිදුවෙන. එතකොට IS සංවිධානයේ ක්‍රියාකාරීත්වය කොහොමද මේ වෙනකොට සිරියාව තුල?
අතරම දිරුක්ෂි සිරියාව තුළ IS සංවිධානයේ ක්‍රියාකාරීත්වය නැත්තටම නැති ප්‍රමාණයට ගිහිල්ලා තියෙනවා. අපි දුටුවා ඒක ඇත්තටම මේ අසල්වාසී ඉරාකේත් ඒ විදිහටම IS බලය ක්‍රමක්‍රමයෙන් බිඳී ගිහිල්ලා දැන් ඒ IS ක්‍රියාකාරකම් නැති තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොටත් ඇත්තටම සිරියාව තුළත් ඒ තත්ත්වෙම තමයි තියෙන්නේ. IS සංවිධානයේ තිබිච්ච ඒ ප්‍රබල ඔවුන්ගේ බලකොටු එකින් එක බිඳවැටීමත් සමගම ඔවුන් ඇත්තටම දැන් මේ ප්‍රදේශයෙන් නැති තරමට ඇවිල්ලා තියෙනවා. ඉතින් IS පරාජය සම්පූර්ණ වෙන තැනට ඇවිල්ලා තියෙනවා. නමුත් මේ ඊස්ටර්න් ගූටා කියන ප්‍රදේශයේ පමණයි මේ වෙනකොට මේ සටන් තියෙන්නේ. නමුත් මෙතන IS ක්‍රියාකාරකම් පිළිබඳ දැන් වාර්තා වෙන්නේ නැහැ. දිලුක්ෂර ඔබ කිව්වා වගේ මේ අවස්ථාවේදී ඇත්තටම අසාද් රජයට විරුද්ධ ඒ කැරලිකාර කණ්ඩායම තමයි සක්‍රියව තියෙන්නේ. ඔවුන්ගේ අවසාන බලකොටුව රටේ අගනුවර වෙන ඩැමස්කස් නුවර ආසන්නයේ පිහිටා තියෙන මේ ඊස්ටර්න් ගූටා ප්‍රදේශය අත්පත් කර ගැනීම අසාද් ජනාධිපතිවරයාගේ ඉලක්කය වෙලා තියෙනවා. මොකද මේ ප්‍රදේශය අත්පත් කරගත්තට පස්සේ ඔහුට කියන්නට පුළුවන් මුළු රටම ඔහු මුදා ගත්තයි කියලා. මොකද මේ ඊස්ටර්න් ගූටා කොටස පමණයි මේ වෙනකොට මේ කැරලිකාර කණ්ඩායම් වල බලය යටතේ තියෙන්නේ. ඉතින් එය අත්පත් කර ගැනීම සඳහා තමයි මේ ඔහු බොහොම දැඩි පරිශ්‍රමයක් ගන්නෙ. නමුත් ඒකෙන් ඇත්තටම පීඩාවට පත් වෙන සාමාන්‍ය ජනතාව.
දැන් සිරියාවෙන් පස්සේ අපි දකුණු ආසියානු කලාපයේ ගිනිකොන දිග ආශ්‍රිත ප්‍රදේශයට යොමු වෙමු. විශේෂයෙන් ඇෆ්ගනිස්තානයේ ආශ්‍රිත කලාපවල ව්‍යාප්ත වෙලා තියෙන තලිබාන් කණ්ඩායම පිළිබඳව අපිට මෙහිදී අමතක කරන්න බෑ. මේ තලිබාන් කණ්ඩායම සමග යම් කිසි වූ එකඟතාවකට එළඹෙන්නට ඇෆ්ගනිස්තාන වත්මන් ජනාධිපති අශ්රෆ් ගානි මේ වෙනකොට කල්පනා කරලා තියෙනවා. මේකත් මින් පෙර නොවිරු ආකාරයේ සැලැස්මක් ඇෆ්ගනිස්තානයේ තලිබාන් මර්ධනය හා සම්බන්ධව. මේකත් ජාත්‍යන්තර අවධානයට ලක් වුණා. අශ්රෆ් ගානිගේ මේ ක්‍රියාදාමයේ ප්‍රතිඵලය සහ ඔහුගේ අපේක්ෂාව මොන වගේ එකක් වෙන්න පුළුවන්ද යාම?
ඔව් දිලක්ෂ, ඇත්තටම අර මීට කලින් වාර්තා කළා වගේ ඇෆ්ගනිස්තානයේ විශේෂම කාබුල් නුවර දිගින් දිගටම ඒ මරාගෙන මැරෙන ප්‍රහාර උත්සන්න වීමත් එක්කම තමයි ඇෆ්ගන් රජය මේ විදිහට ජනාධිපති අශ්රෆ් ගානි යෝජනා කරලා තියෙන්නේ තලිබාන් වරුන් සමග සාකච්ඡාවකට පිවිසෙන්න. මේ සාම වැඩපිළිවෙලෙන් ඔහු බලාපොරොත්තු වෙන්නේ තලිබාන් කණ්ඩායම දේශපාලන පක්ෂයක් හැටියට පිළි අරගෙන ඔවුන් දේශපාලන ප්‍රවාහයට එක් කරගෙන ඒ තුළින් මුළු රට පුරාම සාමය ඇති කර ගැනීම. ඉතින් මේ සඳහා ඔහු යෝජනාවක් කළා තලිබාන් වරුන්ට සාකච්ඡා මේසයට පැමිණෙන්නයි කියලා. ඒකම වුන් තලිබාන් වරුන්ගෙන් ඉල්ලීමක් කරා වෙනත් කොන්දේසින් නැතිව රජයට පැවැතීමට තියෙන අයිතිය පිළි අරගෙන මේ විදිහට සාම සාකච්ඡාවට එන්නයි කියලා. මේකට විවිධ විදිහට තලිබාන් වරුන්ගෙන් සංඥා ලැබිලා තියෙනවා. සමහර කොටස් මේ විදිහ සාම වැඩපිළිවෙලකට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. නමුත් වුන් එකාතකින් කියා සිටින්නේ ඇෆ්ගන් රජය සමග වුන් සාකච්ඡා කරන්න සූදානම් නැහැ, ඇමරිකාවත් එක්ක වුන් සාකච්ඡා කරන්න සූදානම් කියලා. මොකද මේ වෙනකොට ඇමරිකන් හමුදාව තවමත් ඇෆ්ගනිස්තානයේ රඳවලා ඉන්නවා. ඔබාමා ප්‍රතිපත්තිය තිබුණේ මේ ඇෆ්ගනිස්තානයේ තියෙන ඇමරිකන් හමුදා ඉවත් කරගන්න. නමුත් ඒකට විරුද්ධව ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිය උනේ ඇෆ්ගනිස්තානයේ රඳවා සිටින ඇමරිකන් බටපිරිස් තවදුරටත් පවත්වාගෙන තලිබන් වරුන්ට විරුද්ධව ගෙනියන ඒ ඇමරිකානු ප්‍රහාර උත්සන්න කරන්න. ඉතින් ඒ වටපිටාව තුළදී තමයි තලිබන් වරුන් කියන්නේ ඔවුන්ට සාකච්ඡා කරන්නට ඕන ඇමරිකාව සමග කියලා. නමුත් ඇෆ්ගනිස්තානයේ මේ අවස්ථාව කතාවේදී පැහැදිලිවම ඔවුන්ගෙන් ඉල්ලීමක් කරන්නේ සාකච්ඡා තුළින් තලිබන් වරුන්ට දේශපාලන ප්‍රවාහයට එකතු වීමේ වැඩපිළිවෙලක් තමයි ඔවුන් යෝජනා කරලා තියෙන්නේ.
අපි අවසාන වශයෙන් අවධානයට ලක් කරමු මේ යුරෝපයට මේ වෙනකොට උදා වෙලා තියෙන දැඩි ශීතල කාලගුණය පිළිබඳව. දැඩි හිම පතනයක් සිදුනා යුරෝපා කලාපයට, ඒ වගේම ඇමරිකාවට, උතුරු ඇමරිකාවට. මේ සම්බන්ධව කතා බහ කරද්දී මේ ආපදාවට පත්වුවන් සහ පීඩාවට පත්වුවන් විශාල සංඛ්‍යාවකුත් වාර්තා වෙනවා. යුරෝපයේ තත්ත්වය කොයි වගේද?
ඔදිලක්ෂ ඇත්තටම මේ යුරෝපයේ බොහෝ රටවල් වල, අපි ගත්තොත් නැගෙනහිර යුරෝපෙත්, ඒ වගේම බටහිර යුරෝපෙත් හුඟක් ස්ථානවල උෂ්ණත්වය තාමත්ම පහත් මට්ටමකට වැටීම තමයි විශේෂ කාරණේ වෙලා තියෙන්නේ. ස්විස්තරලන්තය වගේ රටවල් වල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශකරින 40 දක්වා පහත වැටලා තියෙනවා. ජිනීවා නුවරේ සහ අනෙකුත් ස්ථාන කිහිපයක ගුවන් තොටුපළවල් පවා වසා දමන්නට සිද්ධ වෙලා තියෙනවා අධික හිමපතනයත් නිසා. ඒ එක්කම දිලක්ෂ මේ යුරෝපා රටවල මේ වෙනකොට 20%කට වැඩි පිරිසක් සීතල නිසා මිය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම නිවාස නැති, එහෙම නැත්නම් හුඟක් වෙලාවට අපි කියන මේ හෝම්ලස් කියන ඒ අය බොහොම දැඩි පීඩාවට පත් වෙලා සෑහෙන පිරිසක් රෝහල්ගත කරන්නට සිද්ධ වෙලා තියෙනවා. ප්‍රවාහනය පමණක් නෙමෙයි අනෙකුත් සේවා පවා අඩපණ වෙච්ච බවක් තමයි වාර්තා වෙන යුරෝපෙන්. අවුරුදු ගානකට පස්සේ මේ විදිහට අධික සීතලක් යුරෝපයේ හරහා හමා යෑම තුළින් බ්‍රිතාන්‍ය, ප්‍රංශය වගේ රටවල්වලත් මීට කලින් නොදුටු විදිහට හිමපතනය නිසා අනතුරු ඇඟවීම් දැන් නිකුත් කරලා තියෙනවා. විශේෂයෙන්ම බ්‍රිතාන්‍යෙත් රතු නිවේදන පවා නිකුත් කරලා තියෙනවා. මේ වෙනකොට උෂ්ණත්වය තවත් පහළ යන්න පුළුවන් කියන ඒ අනතුරු ඇඟවීමත් මේ සතියන්තය වෙනුවෙන් නිකුත් කරලා තියෙනවා.
එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා AFP ප්‍රෝතිජාලාවේ මාධ්‍යවේදී අමල් ජයසිංහ. අද දවසේදීත් අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි අමල්. අපි එහෙමනම් ලබන සතියේ සිකුරාදා හමු වෙමු. එතෙක් ඔබට ආයුබෝවන්.
ආයුබෝවන් දුරුක්ෂි.